තිරුවන් සරණයි.
තිරුවන් සරණ ස්වාමීන් වහන්ස. කොහොමද ස්වාමීන් වහන්ස? ඔබ වහන්සේට
මෙහෙට තියෙදි මටත් වැඩිය තියෙන්නේ මේ කාටත් තියෙන අරුසාව.
අරුසාව දැන්
දිගටෝ
වයිනවසක් නේද? සුමාන දෙකක් විතර තුනක්.
ඔව් ඒක මේ දිගට දිගට වයින්නවා. හැබැයි ලංකාව පුරාම නෑ. මේ අපේ පැත්තට තමයි ටිකක් කරදර තියෙන්නේ. කරදර කියන්නේ ඉතින් ත්‍රමලු කරදරේකුත් නෑ ඉතින්. වයින්නවා කියලා තමයි කියන්නේ.
නැස් ස්වාමීන් වහන්ස මම වහන්සේට ආරාධනා කරන්න. සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද අප රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨාන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨාන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවෙන් මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු. උපාලි ලිඛිත ප්‍රශ්න ඇවිත් තියෙනවද?
ඇවිත් තියෙනවා උදේ. එහෙමනම් ඉදිරිපත් කරන්න.
හොඳයි.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ.
දායි තෙරුවන් සරණයි.
ගරු ස්වාමින් වහන්සේගෙන් අවසරයි. නමස්කාරේ කියා සීලේ පිහිටුවා ගාථා සහ කරණීයමෙත්ත සූත්‍රය කියා භාවනාවට වාඩි වුණා. ඒ වන විටත් හුස්ම සිහින් වෙමින් තිබුණා. ඉඳ ගැනීමේදී පාවිච්චි කරන කොට පට්ටල නැහැ කියා හැඟුණ බැවින් නැවත ඒ සකසාගෙන භාවනාව ආරම්භ කළා. සතිය කැඩුනේ නැහැ. ඉන්පසු සිත හිස්තැනකට ගියා. මුලදී පාරේ වාහන යන ශබ්ද ඇසුනමුත් පසුව ඒවා ඇසුනේ නැහැ. වරින් වර සිතේ හිස් කාල පරිච්ඡේද සහ සිත පිට යාම සිදු වුණා. සිත පිට යන විට ඒ බව වැටහුණා. ඉඳ හිට සියුම් හුස්ම දෙක තුනක් දැනුණා. මෙසේ පැයකට ආසන්න කාලයක් ගත කළා. දකුණු කකුලේ දණිහ ආශ්‍රිතව වේදනාවක් දැනී සිතින් මේ දෙස බලාගෙන සිටියා. ටිකකින් එය නැතිව ගියා. නැවත ටිකකින් වේදනාව ආවා. නැවත ඒ දෙස බැලුවා. රිදිල්ල නැවත නැවත එන නිසා භාවනාව නිම කරන්න සිතුණා. ඉන්පසු සිත විනාශ කර ඉරියව්ව මාරු කර කොට දෙකක් තබා එළමිනිය ගොතා වාඩි වී හිස්තැන සහ සිත පිට යන දෙස බලමින් තව පැය භාගයක් සිටියා. ඉරියව්ව මාරු කළාට සතිය කැඩුනේ නැහැ. මීට සුදුසු උපදේශක් ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔ මේ ක්‍රමය අමතක කරන්නේ නැතුව දිගටම යන්න. ඊට පස්සේ පැය භාගයකට පස්සෙත් මොකද වෙන්නේ කියන එක තමයි දිගට බලන්න තියෙන්නේ. ඉරියව්ව කැඩුනට සතිය කැඩෙන්නේ නැහැ. අරමුණු වෙනස් වුණාට සතිය කැඩෙන්නේ නැහැ කියන එකටයි සාක්ෂි සපයලා තියෙන්නේ. ඉතින් එහෙමනම් කියන්න තියෙන්නේ දවසේ පැය 24 පුරාම ඔය සති ධාරාව පවත්වන්න උත්සාහකරනද කියලා අපි යන් ඊගා වර්තාවට.
එහෙමයි ස්වාමීන් වහන්සේ. කමඨහන් වර්තාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. නම් නොකරන එන යන දේහා සීමා වෙන් නොවූ මිශ්‍ර නිහඬ බවකි. බොහෝ විට අත්දැකීම වචන කිරීමට නොයයි. පර්යංක භාවනාව. දෑස් පියාගත් විට එකවර සිතුවිලි නැති දේ හදන වගත් එයින් වෙන් වූ නිදහස් ස්වභාවයක් අද්දුටුවා. නමුත් එයද සිතුවිල්ලක් හරහා දැනගත් හේයින් එයද අත්හැරියා. ඈතින් බොඳ වෙන සිතුවිලි කීපයද නීරස වී තවත් පසුබිමේ විවේක වේ. කයේ ඉර්ජු බව නැති වේ. බෙල්ල ඉදිරියට කඩා වැටේ. කීපවර ඔසවා තැබුවද කඩා වැටෙන බෙල්ලට කඩා වැටීමට දී එය පොළොවහා ස්පර්ශ වී තවදුරටත් පහසුව විවේක වෙන්නට දුන්නා. එවිට වරින් වර බොඳවන සිතුවිල්ලක් හරහා යන්නේ සිතුවිල්ලකට යන බව දැනගෙනය. ඉදිනෙදා සතිමත් බව. ජීවිතයේම භාවනාවක් මෙනි. නිදන් සිටින විට නින්දටද වරින් වර අවදි වේ. එවිට කැඩි කැඩි යන පෙර පුරුදු නිදි ස්වභාවය නිසා යම් විඩාවකි. යම් වැරදි අඩුපාඩු වරින් වර මතුවන විට නැවත එම වැරද්ද නොකරමි කියා නිවැරදි කරගත නොහැකි බව, අඩුපාඩු වෙන විට දැනුවත් වීම හරහා යම් ගෙවී යාමකින් සියුම්ම පුරුදු වෙනස් වීමක් වන බවත් අත්දකිනවා. ස්වාමින් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
તો ઈસલા વાર્તાට වඩා વાર્તા කරන්නේ හොඳයි. ભાવનાના දෙන්නකෙම හොඳයි. මේ વાર્તા කරන්නේ හොඳයි. ගොඩක් අර අනුමාන ඥාන චින්තාමය ඥාන වලට හොඳට ඉඩ ලැබිලා තියෙනවා. ඒ නිසා යෝගාවචරය ඒ කුණාට මොහොතේ නැවපද වෙන හැටි පිළිබඳව තමයි අත්දැකීම ලැබලා තියෙන්නේ. ඉතින් මේක දිගට කිරීමෙන් තමයි ඔක පටල වෙන්නේ. ඒ කිරීමෙන් තමයි අපි වශී කරගන්නේ. ඒකටයි අද ඉඳලා මරණතන් කාලය තියෙන්නේ. දිගට මේ විදියටම කරන්ඩ කායිකාගේ දැනගැනීම සඳහා හැකිය හැකි වෙලාවලට වාර්තාවකුත් ඉදිරිපත් කරන්න කියලා කියන්න පුළුවන්.
හොඳයි උපාලිය. පිට තව තරමක්ම වෙලා ඉතුරු වෙලා තියෙනවා. වාචිකව කමඨහන් වාර්තාවක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් ඉන්නව නම් අපිට අවස්ථාව ලබා දෙන්න පුළුවන් දැන්. ස්වාමිනාංශ තව වාචික වාර්තා ඉදිරිපත් කරන්න කෙනෙක් නැහැ වගේ. නිරෝෂ.
එහෙමනම් අද දිනත් මුතහන් වාර්තා වලට පිළිතුරු ලබා දුන් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතන අතර වහන්සේ ඇතුළු අප සියලු දෙනාගේම නිර්වාණ අවබෝධය සඳහා මේ පින් හේතු වාසනා වේවා කියමින් මේ ප්‍රාර්ථනාවත් ඇතුළ අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
සාදු
සාදු
සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුවපත් විත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
සාදු සාදු. ඕකාස කමාමි බන්තේ
සුවපත්ත්වා.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුවපත්ත්වා.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනා තේ සමිජ්ජතු.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං.
සුපත්තෙත්තා. අපි ආරාධනා කරමු කුසල ස්වාමීන් වහන්සේ.
සාදු සාදු සාදු. එහෙමනම් අද දවසේ අපේ වැඩසටහනේ දෙවනි භාගය ධර්මදේශනාවලිය ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒක ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නති පාපං අකාරියන්ති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපිට අද දවසෙත් යම්කිසි අදහසක් භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරපු කෙටි සූත්‍ර දේශනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ සූත්‍ර දේශනාවේ යම්කිසි විදිහක එක් කරුණක් පිළිබඳ තමයි සඳහන් කරන්නේ. මෙන්න මේ එක් කරුණ ඉක්මවල යන්න පුළුවන් නම්, මේ එක් කරුණ සිද්ධ කරන්න පුළුවන් නම්, අන්න මෙතනින් එහාට කරන්න බැරි පාප කර්මයක්, මෙතනින් එහාට කළ නොහැකි අකුසලයක් මම දකින්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ යම්කිසි මතක් කිරීමක් සිද්ධ කරනවා. ඉතින් මේ වගේ දෙයක් මේ විදිහේ ප්‍රකාශයකට හේතු වෙනවද කියන එකත් අපිට සමහර විට සැක සංකා ඇති වෙන සුළුයි. මේ වගේ කරුණකින් මේ සියල්ල ඉක්මවා යන සුළුද, මේ වගේ කරුණක් මේ සියල්ල අභිභවා යන සුළුද කියලා කෙනෙක්ට සැක සංකාවක් වුණත් ඇති වෙන්න පුළුවන්. නමුත් අපි බලමු බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ ඉදිරිපත් කරන කරුණ, මොකද්ද මේ ඉදිරිපත් කරන අදහස කියලා. එතකොට මෙන්න මේ විදිහේ දෙයක් භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. මේ භික්ෂු සංඝයා වහන්සේලා මේ පිරිස අමතලා තමයි මේ කියන්නේ. කියනවා මහණෙනි, එක් ධර්මයක් ඉක්මවන ලද්දේ ඒ පුද්ගලයා විසින් කළ නොහැකි පාප කර්මයක් මම දකින්නේ නැහැ. අන්න මේ ධර්මයේ ඉක්මවලා ගියා නම්, මේ දේ ඉක්මවලා ගියා නම්, අන්න එතනින් එහාට මේ පුද්ගලයාට නොකළ හැකි පාප කර්මයක්, කළ නොහැකි පාප කර්මයක් මම දකින්නේ නැහැ කියලා තමයි කියන්නේ. එහෙම කියලා මොකද්ද මේ එක් ධර්මය, කවරනම් එක් ධර්මයක්ද මේ කියලා ප්‍රකාශ කරනවා. සම්පජාන මුසාවාද, දැන දැන බොරු කීම කියන අදහස තමයි ඉදිරිපත් කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ මොකද්ද? මෙන්න මේ දැන දැන බොරු කීම නැමැති එක් ධර්මය ඉක්මවන ලද පුද්ගලයා විසින් කළ නොහැකි වෙනත් පාප කර්මයක් මම දකින්නේ නැහැ. කියන්නේ මෙතන මේ දේ කරන්න පුළුවන් නම් අනිත් ඕනම දෙයක් කරන්න පුළුවන් කියන එක තමයි ඔය අදහස. ඉතින් එහෙම කියලා ඊට පස්සේ මේක පිළිබඳ ගාථාවක්, කෙටි ගාථාවක් ඉදිරිපත් කරනවා. අන්නේ ගාථාව තමයි අද දවසේ අපි ඉදිරියෙන් තියාගත්තේ. මේකේ කියන්නේ මොකද්ද? ඒක ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ. මේ එක ධර්මයක් ඉක්මෝලා ගියපු, මේ එක ධර්මයක් ඉක්ම වූ, බොරු කියන සුළු වූ මේ සත්වයා, එහෙම නැත්නම් මිනිසා කියලා අපිට ගන්න පුළුවන්. වීතින්න පරලෝකස්ස නත්ති පාපං අකාරියන්ති. පරලොව මෙයා අමතක කරලා තියෙන්නේ. පරලොව ගැන මෙයාට හැඟීමක් නැහැ. අන්න ඒ වගේ මේ තැනැත්තාට කළ නොහැකි පාප කර්මයක් නැත. නත්ති පාපං අකාරියන්ති. මෙන්න මේ විදිහේ දෙයක් ඉක්මවල යන තැනැත්තට කළ නොහැකි පාප කර්මයක් නැහැ කියලා ඔන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ එක් ධර්මයක් ප්‍රකාශ කරනවා. මෙන්න මේ එක් ධර්මයේ ඉක්මවල ගියා නම් අන්න අනිත් ඕන පාප කර්මයක් කරන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි කියන වගේ අදහසක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ පාප කර්මය මේ කී දේ අන්න වචනෙන් තමයි බිඳෙන්නේ. වචනෙන් තමයි මේ බිඳීම සිද්ධ වෙන්නේ. එතකොට වචනෙන් මේ දේ බිඳෙනවා නම් අන්න කයින් කෙරෙන ඒවා, ඒ වගේම හිතින් කරන පාප කර්ම, මේ දේවල් කරන්න බැරි කමක් නැහැ කියන අදහස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එතකොට මේ දේ තීරණාත්මක ධර්මතාවයක්, මේක කරනවා නම් වෙන ඕන දෙයක් කරන්න පුළුවන් වගේ යම්කිසි මතක් කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඇයි එහෙම කියන්නේ කියලා එක්තරා විදිහක කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අපි මේ ඉඳලා හිටලා බොරුවක් නම් කියනවා තමයි, නමුත් වෙන පාප කර්ම කරන්නේ නැහැනේ කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අපි මෙහෙම අදහසක් ඉදිරිපත් කරමු. දැන් කයින් වේවා, වචනයෙන් වේවා, හිතින් වේවා, ඔය විදිහේ දස අකුසල් විදිහේ දේවල් ඉදිරිපත් කරනවානේ. එතකොට සාමාන්‍යයෙන් කායික විදිහට බිඳෙන අකුසල් නැත්තම් සිදුවෙන අකුසල් තුනක් විදිහට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ වචනෙන් බිඳෙන ඒවා හතරක් විදිහට ඉදිරිපත් කරනවා. හිතෙන් ඇතිවෙන බරපතල අකුසල් විදිහට තුනක් ඉදිරිපත් කරනවා. ඉතින් ඔන්න විදිහේ දස අකුසල් ඉදිරිපත් කිරීමක් සිද්ධ කරනවා. එතකොට කායිකව සතුන් මැරීම, හොරකම, මේ කාමයේ වර්ධව හැසිරීම කියන දේවල් ඉදිරිපත් වෙද්දී, ඊළඟට වචනෙන් බොරුවෙන් පටන් ගන්න ඒ දේ, අර කේලං, හිස් වචන, පරුස වචන කියන හතරකට බෙදිලා යනවා. ඊට පස්සේ හිත තුලින් ගත්තොත් අන්න විෂම ලෝභය, බද්ධ වෛරය, ඊළඟ මිත්‍යා දිට්ඨිය, ඔය කියන තුන තමයි හිතෙන් වෙන බරපතල අකුසල් විදිහට පෙන්වුම් කරන්නේ. ඉතින් ඔන්න විදිහේ 10ක් ගෙනහැර දක්වනවා. එතකොට මෙන්න මේ දේවල් ගත්තොත් මේ හැම දෙයක්ම අන්න මොකද කරන්නේ? ආවරණය කරන්න මේ හැම දෙයක්ම මේ සමාජෙන් එන චෝදනා වළක්ව ගන්න මෙතනත්තා යොදන ක්‍රමවේදේ තමයි මෙන්න මේ කී ධර්මතාවය. මේ අද දවසේ භාග්‍යතුන් වහන්සේ ඉදිරිපත් කරන ධර්මතාවය. ඒ කියන්නේ මොකද්ද? සම්පජාන මුසාවාද. එහෙම නැත්නම් දැන දැන බොරු කියනවා. ඒ බොරු කීම තුලින් මේ තැනැත්තට පුළුවන් අන්න අර කයෙන් වෙන වැරදි වහන්න. එහෙම නැත්නම් සමාජයට එහෙම දෙයක් නොකළා කියලා තමුන්ගේ සුද්ධ බව පෙන්වුම් කරන්න පුළුවන්. වචනෙනුත් වෙන 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 අඩුපාඩු තියෙනවා නම් ඒ සියල්ලත් මේ බොරුවෙන් වහන්න පුළුවනි. ඉතින් ඔන්න ඔය විදිහ දෙයක් මේ තැනැත්තට හැකියාවක් තියෙනවා. අන්න මේ ධර්මතාවයෙන් පුළුවන් අනිත් සියල්ල අන්න ආවරණය කරන්න. ඕ පවට බිය ලැජ්ජාව මවලා පෙන්නනවා. අම්බෝ මම මේ විදිහේ දේවල් කරන්නේ නැහැ, මම මෙහෙමයි මෙහෙමයි කියලා පෙන්නනවා. ඊට පස්සේ සුදු ඇඳලා පෙන්නනවා. සුදෙන් ගැවසිලා සුදු ඇඳලා පෙන්නනවා මම මේ විදිහේ සුද්ධවන්තයෙක් කියලා. ඔන්න ඔය විදිහට නැවත නැවත මෙන්න මේකී ධර්මතාවය තුලින් අන්න පුළුවනි අර කොයි දෙත් වහලා දාන්න. ඒක නිසාමද කොහෙදෝ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේක ඉක්මවල යන්න පුළුවන් නම් වෙන ඉක්මවිය නොහැක්කක් නැහැ. වෙන කරන්න බැරි පාප කර්මයක් නැහැ කියන අදහසින් තමයි ඉදිරිපත් කරන්නේ. සාමාන්‍ය අපි කියමු බෝධිසත්ව අවදියේදීත් ඒ නොයෙකුත් සිදුවීම් නැවත නැවත දකින්න තියෙනවා. ඒ වගේ අවස්ථාවල ගොඩක් වෙලාවට මේ විවිධ පාප කර්ම සිද්ධ වෙලා තියෙන බව නම් හැබෑව. සාමාන්‍යයෙන් මෛතුනේ වගේ දෙයක් පිළිබඳ විශේෂයෙන් සඳහන් වෙනවා. ඔන්න තවුසෙක් වෙලා ඉපදිලා ඉඳලා අර විදියට අහසෙන් ඇවිල්ලා මෛතුන ධර්මයේ ඇසිරිලා පයින් ආපහු ගියපු කතන්දර වගේ ඒවා දකින්න තියෙනවා. ඉතින් ඒ වගේ සිදුවීම් විවිධ අකුසල් විවිධ වැරදි සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ඔය බුරිදත ජාතකයේ එහෙම සඳහන් වෙනවා මේ ගවයෙක් බිලි දෙන්න දෙයයන්ට කැප කරන්න දෙයයන්ට පුදන්න මේ බෝධිසත්වයන් වහන්සේ අරගෙන එන අවස්ථාවක් පිළිබඳ කතාවක්. එතකොට එතෙන්දී ගවයා මරණ අදහසින් තමයි එන්නේ, නමුත් මරන්න වෙන්නේ නැහැ. මොකද වෙන්නේ අරගෙන අහලා මේ බිලි දෙන්න බිලි පූජාවට අවශ්‍ය ගින්දර ටික හොයාගෙන එන්න ගියාම ගවයාව හොරු ටිකක් ඇවිල්ලා මරලා කාලා ඉවර වෙලා මේ යටකටු ටිකයි කුර ටිකයි ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ කල්පනා කරනවා මේක මහා මාර් පුදුම දෙයියෙන් නෙමේ මේ මේ ඌටගේ වෙනහගේ මේ බිලි දෙන්නගෙන ආපු හරකව බේරගන්න බැරි නම් මාව බේරගන්නේ කොහොමද කියලා ඔන්න බැනලා බැනලා යන්න යනවා. ඒකත් අමුතුම කතාවක්. මේකත් මේ දෙයියොන්ට මැවුම්කාරයෙක් කියලා නම් කියන්න හැකියාවක් නැහැ. මේකට විනාශකයෙක් කියලා තමයි කියන්න වෙන්නේ කියලා ඔන්න විදිහේ අදහසක් ඉදිරිපත් කරනවා. මේ ඒ වගේ සිදුවීමකුත් සඳහන් වෙනවා. එතකොට ওই විදිහේ නොයෙකුත් අකුසල් නොයෙකුත් පාප කර්ම සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. නමුත් අන්න බොරු කීම වගේ දෙයක් දකින්න නැහැ. එතන එක තැනක සඳහන් වෙනවා මේ තමුන්ගේ ජීවිතය පිළිබඳ තර්ජනයක් පවා මතුවලා එන වෙලාවක. මේ විදිහේ මේ අයතා කටයුත්තක් කළා රජ්ජුරුව ගෙනහල්ලා අහනවා මෙහෙම දෙයක් කරා නේද කියලා. එතකොට අන්නේ අවස්ථාවේදී මේ ජීවිතේ නැත්තම් බෙල්ල ගහලා යන අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවක හිතනවා කල්පනා කරනවා මම මේ විදියට සත්‍ය හොයාගෙන යන කෙනෙක්, සත්‍ය හොයන්න බලාපොරොත්තු වෙන කෙනෙක්. ඉතින් සත්‍ය මට මේ වංක වෙලා වංචනික ධර්ම ගතියෙන් හොයන්න බෑ කියලා තමුන් ඒ කරපු දේ පිළිගන්නවා. වරද වරද විදියට ප්‍රකාශ කරනවා එහෙම දෙයක් කළා කියලා සඳහන් කරනවා. ඉතින් එන්නේ විදිහේ යම් කිසි දෙයක මේ බොරු කියනවා කියන ධර්මතාවය ඊට වැඩිය භයානක දෙයක් විදියට තමයි පෙන්වන්නේ අනිත් දේවල් වලට සාපේක්ෂව. ඉතින් ඒක නිසා ඒ දේ නොකර ඉන්න ඕනේ, ඒ දේ මම නොකළ යුත්තක් කියන අදහසින් ඒ බෝධිසත්වයන් වහන්සේගේ කතාවල පවත් තියෙන්නේ. මේ මේ බොරුව කියන එක යම් කිසි විදියක සුදුසු නෑ කියන වගේ අදහසක්, අනිත් දේවල් කරලා තියෙනවා බොරු කියලා නෑ වගේ අදහසක් තමයි සඳහන් වෙන්නේ ඔය පාරමී පුරණ කාලේ වුණත්. ඉතින් කෙසේ නමුත් බුදු වෙලා මේ විදිහට මේ දේවල් සාක්ෂාත් කරගෙන තමයි මේ සඳහන් කරන්නේ. මෙන්න මේ එක් ධර්මතාවයක් ඉක්මෝල යන්න පුළුවන් නම් වෙන කරන්න බැරි දෙයක් දකින්නේ නැහැ. මොකද හේතුව අනේ ඒකම ඒකෙම පුළුවන් අනිත් සියල්ල වහලා දාන්න. දැන් අද කාලේ ලෝකේ ඒකනේ වෙලා තියෙන්නේ. ඕන දෙයක් ඕන විදියක වහලා දාන්න පුළුවන්. ඕන විදියක වහලා දාන්න පුළුවන්. එක එක ක්‍රමවේද තියෙනවා. බොරු කියන නොයෙකුත් ක්‍රමවේද තියෙනවා. ඉතින් ඔය සාමාන්‍ය අපි ගත්තොත් වෙච්ච සිදුවීමක් වුණත් දැන් තියෙන්නේ ෂෝට්ස් නේ. එහෙම නැත්නම් TikTok නේ තියෙන්නේ. එතකොට අතනින් කෑලි දෙක තුනක් කපලා දාන ඕන විදියක කතාවක් හදලා පෙන්වන්න හැකි. ඔන්නම් මේ අපි කියන්නේ මොකද්ද කිසිම හැකියාවක් නැති එකෙක් වීරයෙක් කරලා පෙන්වන්න හැකි. එහෙම නැත්නම් වීරයෙක් අර විදියට කිසිම හැකියාවක් නැති එකෙක් කරලා පෙන්වන්න හැකි. මොකද අර විනාඩි 20ක 30ක ක්ලිප් එකක් ඔන්න විනාඩියට කපනවා. දැන් තප්පර 30ට කපනවා. කපලා කෑලි කෑලි ටිකක් පුරුද්දලා දැම්මහම අප්පා මෙහෙම කන්නේ මේ මනුස්සයා කියලා තියෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. ඔන්න දීලා තියෙනවා නියමයට වැඩක්, සුපිරි වැඩක් දීලා තියෙනවායි කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඇත්ත සෝස් එකට ගිහිල්ලා බැලුවොත් අන්න තේරෙනවා හත් පොලේ ගාගෙන නාගෙන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දැන් පේනවා අර විදියට නිකන් මහා වැඩකාරයෙක් වගේ. මහා වැඩකාරයෙක් වගේ පේනවා. අර පහුගිය දවසක ඔය ජර්මන් channel එකක් එක්ක තිබ්බ interview එකක ලංකාවේ පෙන්නපු කොටස වගේ තමයි. හත් පොලේ ගාගෙන නාගෙන ඇවිල්ලා මෙන්න පෙන්නන සුද්දන්ට දීලා තියෙනවා දිවිල්ලන් නියමෙට කියලා. ඔන්න පෙන්නන තප්පර 20ක 30ක පොඩි කොටසක්. ඉතින් ඒක තමයි වැඩේ. ඔන්න ඔය විදිහේ බොරුවට විවිධ උපක්‍රම, විවිධ දියුණු ක්‍රමවේද ඕන තරම් මෙවිලාවිලා තියෙනවා. දැන් මිනිස්සු ඕනෙත් නෑ ඒකට. AI වෙන්නත් පුළුවන්. දැන් ඔය නිකන් පේමේ වඩාගෙන අනේ මේ පේමවන්තේ කියලා අර දුරස්තව චැට් කරාට මොකද? අනේ දන්නේ නැහැ AI බොට් එකක්ද දන්නේත් නැහැ අනිත් පැත්තේ ඉන්නේ. ඈ මිනිස්සෙක් වගේම කතා කරන්න පුළුවන්. පොඩ්ඩක් ගිහලා නිකන් ප්‍රශ්නයක් කියවහලා බැලුවොත් ඒ විදියටම උත්තර දෙනවා. උත්තර දෙනවා. තව මොනවා හරි දෙයක් කරන්න තියනවාද කියලාත් අහනවා. අපි කියන දේවල් ඔක්කොම අහගෙන ඉන්නවා වගේ. ඉතින් හිතෙනවා මෙහෙම මම කියන දේ අහන කෙනෙක් මෙච්චර හම්බුනේම නැහැ. බලනකොට මේ AI boyfriend කෙනෙක්, AI girlfriend කෙනෙක් තමයි ඉන්නේ දැන්. ඒ option උත් ඇවිල්ලා තියෙනවා. මොකද හේතුව අර විදියට ඕන විදියක මවලා වරද්දලා පෙන්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එනේ විදිය හැකියාවක් පිළිබඳ භාග්‍යතුන් වහන්සේ එක්තරා විදියක අපිට කරන අනතුරු හැඟවීමක් වගේ තමයි මේ දේ. ඊළඟට මෙතන සඳහන් වෙන්නේ සම්පජාන මුසාවාද කියන වචනේ තමයි සඳහන් වෙන්නේ. එතකොට සම්පජාන මුසාවාද කිව්වහම දනිමින් දකිමින් බොරු කියනවා වගේ අදහසක් තමයි එතෙන්දි ඉදිරිපත් වෙන්නේ. එතකොට මේ සම්පජාන කියන වචනේ යම් කිසි විදිහක මේ ධර්මයේ වෙනස් වෙනස් විදිහටත් පාවිච්චි වෙනවා. සාමාන්‍ය සම්පජාන පබ්බය කියලා එකකුත් සඳහන් වෙනවා. ඒකේ තියෙන්නේ තනිකරම සම්පජානකාරී හෝති. මේ සිහිනුවණින් කටයුතු කරනවා, දනිමින් දකිමින් කටයුතු කරනවා කියන අදහස තමයි එන්නේ. එතකොට කියනවා අර විදියට උච්චාව පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. මේ තැනත්ත මේ මලමුත්‍ර පහ කරන්නේ, මේ මලමුත්‍ර පහ කරන බව දනිමින් දකිමින් ඒ වැඩ කටයුතු සිද්ධ කරනවා. ඊට පස්සේ පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොදි. මේ ඇඳුම් පැළඳුම් හඳිනවා, පොරවනවා, ඒ විදිහේ වැඩ කටයුතු කරනවා. ඊට පස්සේ කරේ බෑග් එල්ල ගන්නවා, බිම තියනවා. ඒ වගේ දේවල් කරනකොට අන සම්පජානකාරී හොති. දනිමින් දකිමින් ඒ වැඩේ කරනවා. සාමාන්‍ය ඇඳුමක් පැළඳුමක් ඇඳ පැළඳ ගන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. නමුත් ඒක අර ඇබ්බැහියට වගේ ඔහේ සිද්ධ වෙනවා. බොත්තමක් දානවා කියන්නේ හරිම සංකීර්ණ සාමාන්‍ය පරිණාමයේ උසස්ම හැකියාවක් තමයි ඒ වගේ සූක්ෂම දෙයක් කරන්න පුළුවන් එක. නමුත් ඒවා අපි දන්නේත් නැහැ. ඉබේ බොත්තම් වැටෙනවා. ඔය සාමාන්‍ය හදිස්සි අනතුරු වලට ලක් වෙලා මොළයේ යම් කිසි ආබාධයක් එහෙම වුණ කෙනෙක් ඉඳියොත් අන්න එයාට මේ බොත්තම් දාන කෑල්ල ගිහිල්ලා ඒ සර්කිට් එක පිච්චිලා. ඉතින් ආපහු මුලේ ඉඳලා අර තෙරපි කළා. ටිකෙන් ටික කොහොමද මේ පිළිමල් මහපට ඇඟිලි මේ opposable thumb පාවිච්චි කරලා මේ බොත්තමක් දාන්නේ ගලවන්නේ කියන එක අලුත්ම පරීක්ෂණයක් වගේ. මහා ලොකු ප්‍රොජෙක්ට් එකක් වගේ ආපහු මුලේ ඉඳලා ඉගෙන ගන්න වෙනවා. ඒතර මේ විදිහේ දන්නේත් නැතුව බොහෝ දේවල් සිද්ධ වෙනවා. එතකොට මේ සම්පජාන පබ්බේ අදහස මොකද්ද? සම්පජානකාරී හෝති, මේ විදිහට ඇඳුම් පැළඳුම් හදිනවා, පොරවනවා, ආපහු ගලවනවා, අයින් කරනවා, මේ විදිහට බොත්තම් දානවා, ගලවනවා, මේවා පිළිබඳ සිහිනුවණින් දනිමින් දකිමින් මේ දේවල් සිද්ධ කරන්න. මේ විදිහට උරිස්සට බෑග් එල්ල ගන්නවා, ආපහු බිම තියනවා, ඒ විදිහේ වැඩ කටයුතු කරනවා, දනිමින් දකිමින් සිද්ධ කරන්න කියලා. මෙන්න මේ විදිහට සම්පජාන පබ්බයක්ම සඳහන් වෙනවා. මේ පුහුණුව ගැන කියනකොට සඳහන් වෙනවා. එතකොට මෙතෙන්දි මොකද්ද කියන්නේ? මේ සම්පජාන මුසාවාද, දනිමින් දකිමින් මේ තැනැත්තා බොරු කියනවා. අන්න ඒ අදහස තමයි මෙතන ගෙනහැර දක්වන්නේ. එතකොට දැන් අපි හිතමු සමහර විට කතා හදිස්සියට කතා කරන්න ගියාමත් බොරුවක්, සත්‍ය නොවන දෙයක් කියවෙන්න පුළුවන්. නමුත් ඒ වගේ දෙයක් ගැන නෙමෙයි මේ කියන්නේ. හදිස්සි වෙලා වචනයක් පයින් එක නෙමෙයි. එහෙම නැත්නම් අර විදියට අමතක වෙලා එහෙම දෙයක් කරා, කරපු දෙයක් කරේ නෑ කියන වගේ ඒ විදිහේ දෙයක්ුත් නෙමෙයි. ඒ වෙනුවට මෙතන බොහොම දැන දැන බොරු කීමක් වගේ අදහසක් මේ සම්පජාන වචනේ තුල තියෙනවා. හැබැයි ඒකත් අපි හිතමු මේ දැන දැන බොරු කියලා පුරුදු කළා. අවුරුදු ගණන්, මාස ගණන් මේ විදිහට පුරුදු කළා පුරුදු කළා. යම් කිසි අවධියක මේ තැනැත්තා හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ, කියවෙන්නෙම බොරුව ගන්නටත් මේ පුද්ගලයාට එනවා. ඒ කියන්නේ දැන් මොකද දැන් තියෙන්නේ? බොරුවේ ඉහළම මට්ටමට, උත්කෘෂ්ඨම අවස්ථාවට ඇවිල්ලා තමයි තියෙන්නේ. අර දැන දැන බොරු කියමින් ඉඳලා 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 දැන් ඉබේම කියවෙන්නේ ඒ වගේ දෙයක්. හරියට නිකන් අර මුලින් අමාරුවෙන් ටිකෙන් ටික පුහුණු කරගන්න සිහිය පස්සේ ඉබේ පිහිටන සිහියක් බවට පත් වෙනවා වගේ. ඒ විදිහේ මට්ටම් හතරක් කියනවනේ. ඒ විදිහට යම් යම් විදිහක සිහිය පුරුදු කරන කෙනෙක් උනත් ඒ විදිහේ විවිධ මට්ටම් තියෙන්න පුළුවන්. බොරු කිව්වත් ඒ වගේ තමයි. බොරු කිව්වත් ඒ වගේ තමයි. ටිකක් මුල් කාලේ අමාරුවෙන් හිතලා මතක් කළා, ওই විදිහට ওই විදිහට ওই විදිහට බොරු කියලා කියලා අපි හිතමු මේ බොරු කියන ශිල්පේ කියලා පැමිණියොත් දවසක. අන්න එතකොට දන්නේ නැහැ ඉබේම කියවෙන බොරු. වචන 10ක් කිව්වොත් පහක් විතර බොරු. එතකොට ඒ වගේ කෙනෙක් කියන්නත් පුළුවන්, ආ එහෙනම් මම දැන දැන නෙමෙයිනේ මේ දැන් කියන්නේ, ඒකින්ද මට අකුසලයක් නැහැ කියලා. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට බලන්න ඕනේ මේ මොකද්ද මේ தත්ත්වය කියලා. ඒක නිසා අර වැරදිලා අමතක වීමකින්, වචන පැටලීමකින් ඒ වගේ කියන ඒවා නම් මෙතෙන්ට අදාළ නැහැ. නමුත් අර විදිහට අර කියලා පැමිණීමේ කලාව ලං කරගත්ත කෙනෙකුත් හිතන්නේ නැති පමණට කියනවා. අර දැන් කාලේ බොරු කියන මැෂින් වලට අල්ලන්නත් බෑ ඒවා. මොකද අර මානසිකව ඒ වෙහෙසක් වෙනසක් එන්නේ නැහැ. ඒ පමණට හුරු කළා, ඒ පමණට පුරුදු කළා. ඉතින් ඒ විදිහේ දේවල් අර අකුසලයේ දැනගෙන කරනවටත් වැඩිය බරපතලයි. මොකද හේතුව නැවත නැවත සිද්ධ කළා පුරුදු කළා තියෙන නිසා. ඒක අර බේත් නැති දා ගන්නට ගිහිලා තියෙනවා. කෙසේ නමුත් මෙන්න මේ විදිහේ දැන දැන බොරු කීමක් ගැන තමයි කියන්නේ. එතකොට ඒ දේවල් ගැන ගත්තොත් දැන් අද කාලේ අපි හිතමු රැකී රක්ෂා කරන කෙනෙක් වගේ අරගත්තොත් කියනවා මේ විදිහට බොරු නොකිය ඉන්න බෑ වගේ ප්‍රශ්නයක් මතුවලා එන්න පුළුවන්. ඒක අවශ්‍ය දෙයක්, ජීවත් වෙන්න අවශ්‍ය දෙයක්, රැකී රක්ෂා කරන්න අවශ්‍ය දෙයක් කියන පමණට අදහසක් මතුවලා එන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු දැන් මේ ලෝකයේ අද කාලේ තියෙන අදහස මතවාදේ තමයි අපේ ඒ ගෝල් එකට යන්න පුළුවන් නම් ඒ යන ක්‍රමවේදේ වැඩක් නැහැ. මීන්ස් වැඩක් නැහැ. අපිට එන්ඩ් එක සාක්ෂාත් කරගන්න පුළුවන් නම් එන්ඩ් එක මීන්ස් ජස්ටිෆයි කරයි. යන්න ගත්ත ක්‍රමවේදේ අදාළ නැහැ. යන්න ගත්ත ක්‍රමවේදේ ඒක ජස්ටිෆයි කරයි. මේ අවසාන පිළිතුර, අවසාන ඉලක්කය ආපු ක්‍රමවේදේ ජස්ටිෆයි කරයි. මොන විදියට ආවද කියන එක අදාළ නැහැ වගේ යම් කිසි අදහසක් ඔය අපි කියන්නේ ඔය එක එක මතවාද තියෙනවනේ. දැන් අපි ගත්තොත් සෝෂලිසම්, ඒ වගේ දෙයක තිබුණා ගිහිල්ලා මේ විදිය අමුතු සුරංගනා ලෝකයක් හදනවා. ඒ හැදුවට පස්සේ අච්චර මිරිස්සු මරලා මේක හැදුවට මොකද? අපේ ඉලක්කේ බොහොම වටින දෙයක් කියලා. ඒ විදිහට ඔය රුසියාවේ, චීනයේ ඒ දවස්වල ඒ ක්‍රියාත්මක වෙච්ච ක්‍රමවේදෙට මිලියන ගණනක් මිනිස්සු මේ ඝාතනය වුණා. හැබැයි ඝාතනය වුණේ මොකක් මතද? අන්න අර අනාගතේ එන්ඩ් එකේ නැත්නම් අපි හද යන ගෝල් එක හැමෝටම සුබවාදී, හැමෝටම පහසුව සලසන තත්ත්වයකට තමයි අපි යන්නේ කියලා ඒ විදිහේ ඉලක්කයක් පෙන්නුම් කළා. ඒ සඳහා යන ක්‍රමවේදේ කටුක වෙන්න පුළුවන්, යම යන ක්‍රමවේදේ දුෂ්ට වෙන්න පුළුවන්. නමුත් කමක් නැහැ, ඒක අපිව අවසානය විසින් අපිව බේරාගනි, අවසානය විසින් අපි කරන්න හැදුවේ හොඳ දෙයක් කියලා පොරොන් ඉෂ්ට කරයි, පොරොන්දු මේ පෙන්නුම් කරයි කියන අදහසක් මේ ගෙන හර දක්වනවා. එතකොට එන්නේ විදිහ අදහසක් මත පදනම් වෙලා ඔය ගොඩක් වෙලාවට ඔය ඉසම්ස් තමයි ඒ වගේ ඒවා පදනම් වෙලා අන්තිමට මොකද කරේ? සමහර විට මහා මනුස්ස සංහාර සිද්ධ කළා තියෙනවා. සිද්ධ කළා තියෙනවා මේ විදිහ අනාගත ඉලක්කයක්. එහෙම නැත්නම් රැකියාවේ මේ සාර්ථකත්වයක් තමයි අවශ්‍ය. ඒ සඳහා යන ක්‍රමවේදේ වැඩක් නැහැ. බොරු කියනවද නැද්ද කියන එක වැඩක් නැහැ. අනිත් කට්ටියගේ බෙලි කපනවද නැද්ද කියන එක වැඩක් නැහැ. කියන වගේ අදහසක් ඉදිරිපත් වෙලා තියෙන්න පුළුවන්. මේ විදිහට මේ එන්ඩ් එක මේ ගන්න මීන්ස් ජස්ටිෆයි කරයි, මේ යන ක්‍රමවේදය ජස්ටිෆයි කරයි කියන වගේ අදහසක් තියෙනවා. නමුත් ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මතාවයට අනුව ආවොත් මේ මීන්ස්ම තමයි එන්ඩ් එක වෙන්නේ. එහෙම නැත්නම් මේ යන ක්‍රමවේදෙම තමයි අවසානෙ වෙන්නෙත්. එතකොට එහෙනම් යන ක්‍රමවේදේ වැරදි නම් අවසානෙ කොහොමත් සුබ වෙන්න බෑ. අවසානෙ කොහොමත් සුබ වෙන්න බෑ. ඒක නිසා මේ යන ක්‍රමවේදේ කෙසේ වෙතත් අවසානයේ සුබයි කියන එක ටිකක් පරස්පර ගතියක් තියෙනවා. සාමාන්‍ය ප්‍රායෝගිකද කියලත් ප්‍රශ්නයක් මතුවෙනවා. නමුත් මේ ධර්මයේදී අදහස තමයි මේ යන ක්‍රමවේදේ මීන්ස්ම තමයි එන්ඩ් එක වෙන්නේ. මේ යන ක්‍රමවේදෙම තමයි අවසානය තීරණය කරන්නේ. අන්න ඒක නිසාමද කොහෙදෝ අර විදිහේ අර පාරමී පුරණාවදීක පවා, අර බෝධිසත්වගේ ගුණ සම්භාර පුරණාවදීකති පවා, අන්න මොකද සිද්ධ කළේ? මේ එන්ඩ් එක ජස්ටිෆයි කරන විදිහටම ගමනක් තියුණා. ගමනක් තියුණා මොකද අර විදිහේ සත්‍යයක් සාක්ෂාත් කරන්න බලාපොරොත්තු වෙනවා නම්, මම සත්‍ය කියන ඉලක්කයට යනවා නම් මම යන ගමනේදී බොරු කර කර ගිහිල්ලා හරියන්නේ නැහැ කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ඒ බෝධිසත්වවදී ඉදිරිපත් කරන්නේ මම මේ බොරුවෙන් මට සත්‍ය ගන්න බෑ කියන අදහස තමයි ඉදිරිපත් කරන්නේ. ඉතින් එන්න ඒ අදහස හොඳයි අපේ ජීවිතවලටත් ගලප ගන්න. තමුන් මේ විදිහට ඕන දෙයක් කරගෙන මොක අර විදියට බලල්ලු මරලා හරි කමක් නැහැ, සල්ලි ඤාව් ඤාව් ගන්න නැ නේ කියන මතවාදෙන් ගිහිල්ලා හරියන්නේ නැහැ කියන වගේ අදහසක් මේ අතරමඟ ගන්න උපක්‍රමම තමයි අවසානයේ තීරණය කරන්නේ කියන අදහසක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඉදිරිපත් කරනවා. ඉතින් එන්නේ අදහස ඉදිරියෙන් තියාගෙන අපිත් තම තමුන්ගේ ජීවිත දිහාත් බලලා විමසලා බලන්න පුළුවන් මේ විදිහේ මොන මොන විදිහේ ක්‍රමවේදද මම අරගෙන තියෙන්නේ කියලා. ඒ ක්‍රමවේදවලට අනුව මම අවසානයත් ගොඩක් වෙලාවට ගැළපිලා එනවා. ඒකට අනුවම සුදුසු, ඒකටම හරියන අවසානයක් ගැළපිලා එනවා. ගැළපිලා එනවා. ඉතින් මේ විදිහේ අදහසක් තියෙනවා. එන්නේ විදිහ අදහසක් තියෙනවා. ඉතින් ඒකෙන්ද තම තමුන්ගේ මට්ටමින් ඒක විමසලා බැලිය යුතුයි. වෙන කෙනෙක්ට තීරණය කරන්නත් අමාරුයි. වෙන කෙනෙක්ට තීරණය කරන්නත් අමාරුයි. මොකද සමහර විට එයාගේ ලෝකේ දකින්න විදිය නෙමෙයිනේ වෙන කෙනෙක් දකින්නේ. ඉතින් එතකොට කොහොමද තීරණය කරන්නේ? අපි වෙන කෙනෙක්ව තීරණය කරන්නේ කොහොමද? ඒ වෙනුවට හැම වෙලේම තම තමුන්ටම තමයි ඒ දේ තීරණය කරගන්න වෙන්නේ. දැන් පහුගිය දවසක යම් කිසි අලුත් පිරිසකට වගේ පොඩි ගැදරින් එකක් ඔය 15ක් 20ක් වගේ ඉන්න ඒ මේ දානේ දෙන්න ආපු පිරිසකට මෙහෙ ඒ පිරිසට වැඩසටහනක් කරා. ඊට පස්සේ වැඩසටහනක් කරාට පස්සේ මේ අපි හිතමු සාමාන්‍යයෙන් වියපත් අවදියේ වගේ ඉන්න කාන්තාවක් නැකිල්ල අහනවා, ස්වාමීන් වහන්ස මේ විදිහට මේ සිය පීටෝ ගැන මෙහෙම කරගෙන යනකොට අපි දැන් එදිනෙදා ජීවිතවල අපිට ගොඩක් තරහ යනවනේ. තරහ යනවනේ. ඒ වගේ දේවල් වෙනකොට කොහොමද මේක පාලනය කරගන්නේ? කොහොමද මේ තරහ යන එකත් එක්ක ගනුදෙනු කරන්නේ කියලා ඔන්න ඔය විදිහට යම් කිසි විදියක ඒ නෝනාට ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නයක් එයා අහනවා. ඉතින් එහෙම අහලා සුළු වෙලාවක් යනකොට තව තරුණ වයසේ අවුරුදු 15ක් විතර ඇති මං හිතේ පොඩි ගෑනු දරුවෙක් මෙයත් නැගිටලා අහනවා මේ දැන් කෙනෙක් අපිට බයිනකොට වගේ කෙනෙක් අපිට බයිනකොට වගේ කොහොමද මේ මේකත් එක්ක ගනුදෙනු කරන්නේ? දැන් මේ මම කරපු දේ මම කියපු දේ ඇත්තයි කියලා මට විශ්වාසයට තිබුණාට ඒ බණින කෙනා කියනවා මං කියර කියපු දේ බොරුවක් කියලා. එතකොට කොහොමද ඒ වගේ එකක් එක ගනුදෙනු කරන්නේ කියලා? ඔන්න ඒකම එතනයි හපැත් ඉඳපු කෙනෙක් තව කෙනෙක් වෙනස් විදිහක ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. බලනකොට මේ අම්මයි දුවයි ඒගොල්ලන්ගේ දෙකක් තමයි මේ අම්මා බයිනවා දුව බැනුම් අහන කෙනා. ඈ එතකොට ඒ දෙන්නගේ ප්‍රශ්නේ තමයි මේ ඉදිරිපත් වෙන්නේ. ඉදිරිපත් වෙන්නේ. ඉතින් මං කිව්වා ඕක මෙහෙමයි. ඉතින් තම තමුන්ට මිසක් වෙන කෙනෙක්ට තීරණය කරන්න බෑ. මොකද මෑණියෝ නැත්තම් අම්මා ලෝකේ දකින කණ්ණාඩිය නෙවෙයි, දුව ලෝකේ දකින කණ්ණාඩිය. එතකොට අම්මට යම් කිසි විදියක එක පාටකට ලෝකේ පේනවා, දුවට වෙනස් විදිහේ පාටකට ලෝකේ පේනවා. ඉතින් ඕක දෙක සංසාධනය කළා මේක හරි මේක වැරදි කියලා පෙන්නුම් කරන්න බෑ. ඒක නිසා තම තමුන් තමයි තීරණයක් ගන්න ඕනේ, තම තමුන් තමයි කල්පනා කර ගන්න ඕනේ කියලා. මං කවර නසරුදීන්ගේ නඩු තීන්දුව වගේ තමයි මේ ලෝකේ. අන්න මේ වෙන කෙනෙක් ව අපිට තීරණය කරන්න අමාරුයි. ඊට පස්සේ මොකද්ද මේ නඩු තීන්දුව කියලා ඊට පස්සේ කිව්වාම අර කියන අර නසරුදීන් ප්‍රාදේශීය උසාවියක නඩුකාරයෙක් කියලා නඩු අහනකොට ආවලු නඩුවක්. ඉතින් ඒ නඩුවේ ඔන්න මුලින් පැමිණිල්ල ඇවිල්ලා ඉදිරිපත් කරාලු, බලන්න ස්වාමීනි මේ මනුස්සයා කරපු දෙයක් මේ දෙයක් සිද්ධ කරා, මේ ඉන්න පුද්ගලයා මේකම තමයි සිද්ධ කරේ කියලා කිව්වලු. ඊට පස්සේ නසරුදීන් කිව්වලු ඇත්ත තමයි, තමුසෙල හරි තමයි කියලා. ඊට පස්සේ ආපොත් තෝල්ක මුදලි පැනලා කියනාලු, අර උසාවියවල ඉන්නේ වචන දානෙ කෙනෙක්, එයා පැනලා කියනාලු ස්වාමීනි තාම පැමිණිල්ල විතරනේ ඇහුවේ, ඔබ වහන්සේ විත්තිය ගැන ඇහුවේ නෑනේ, විත්තිය සාක්කය ඇහුවේ නෑනේ, විත්තිය තහලිමු කියලා. ඊට පස්සේ විත්තිය එක්කෙනා කිව්වලු නෑ නෑ ස්වාමීනි එහෙම නෙමෙයි, මෙහෙමයි වුණේ, මේ විදිය දෙයක් තමයි සිද්ධ වුණේ කියලා. අනේ එයාගේ පැත්ත හරි කළා එයා කිව්වලු. ආවව නසරුදීන් කියනාලු ඇත්ත තමයි, තමුසේ හරි තමයි කියලා. ඊට පස්සේ ආවව තෝල්ක මුදලි පැනලා කියනාලු දැන් ඔබ වහන්සේ පැමිණිල්ල පැත්තේ කට්ටිය කිව්වහම පැමිණිල්ල හරි කිව්වා, විත්තිය පැත්ත කට්ටිය හිතුව කිව්වහම විත්තිය හරි කිව්වා. ඔය ඉතින් දෙකම වෙන්න විදියක් නැහැනේ ස්වාමීනි, දෙකම හරියන්නේ විදියක් නැහැනේ කියලා. එතකොට නසරුදීන් ආපහු කියනවා ඇත්ත තමයි, තමුසෙත් හරි තමයි, දෙකම හරියන්නේ විදියක් නැහැ තමයි කියලා. ඉතින් ඔන්න ඔය විදිහේ අරකත් හරි මේකත් හරි දෙකමත් හරියන්න බෑනේ කිව්වහම ඒකත් ඇත්ත තමයි කියලා ඉන්න පුළුවන් නම් ඒක තමයි ක්‍රමවේදය. මොකද වෙන කෙනෙක්ගේ අකුසල් අපිට නිර්ණය කරන්න යන්න බෑ, වෙන කෙනෙක්ගේ වැරදි අපිට නිර්ණය කරන්න යන්න බෑ. දැන් අද කාලේ දෙමව්පියෝ දරුවෝ ව නිර්ණය කරන්න යනවා, දෙමව්පියෝ දරුවන්ට පාර පෙන්වන්න යනවා. නමුත් අර මහා කකුලෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා තමයි. ඈ ඉතින් අර තමුන් ඒ දවස්වල ඇදේට ගියපු එක පොඩ්ඩක් මතක් වෙනවා නම්, තමුන් ඒ දවස්වල ගියපු ගමන මතක් වෙනවා නම් එච්චරම ලොකු බලපෑමක් කරන්න යන එකක් නෑ. ඒක අතහැරලා දානවම නෙමෙයි, ඒ වෙනුවට පොඩ්ඩක් එයාට එයාගේ වැරදි කරමින් එයාගේ පාර තේරුම් ගන්න දෙන්න වෙනවා. එහෙම නැත්නම් ලොකු බලපෑමකින් ඒ දේ කරන්න බෑ. මොකද හේතුව එයාට ලෝකේ පේන්නේ ඒ විදිහට, තව කෙනෙක්ට ලෝකේ පේන්නේ ඒ විදිහට. ඉතින් ඝට්ටනයක් ඇති වෙන එක ස්වභාවිකයිනේ. ඉතින් මෙන්න මේ නසරුදීන්ගේ නඩු තීන්දුව වගේ මේ ලෝකේ දිහා බලන්න පුළුවන් නම් අන්න වෙන කෙනෙක්ව තීරණය කරන්න යන එකක් නෑ අපි කියලා වගේ මෙන්න මේ විදිහේ අදහසක් මේ දෙදෙනාට ඉතින් ඉදිරිපත් කරා. ඉතින් එහෙම ඉදිරිපත් කරාම ඒ සභාවේ ඉන්න වෙන මහත්යෙක් නැකිලා කියනවා ස්වාමීනි මට පෙවුනාලු ඔබ වහන්සේ මේ මොකද්ද මේ පැමිණිල්ලගේ පැත්ත ගත්තෙත් නෑ, පැමිණිල්ලටත් කිව්වා ඒකත් හරි තමයි, විත්තියටත් කිව්වා ඒකත් හරි තමයි, ඒ විදියට මේ නඩුව විසඳුවා කියලා මට පෙවුනා කියලා අර කොහෙදෝ ඉඳී එක්කෙනෙක් නැකිලා අර සභාවට ඉදිරිපත් කරනවා. ඉතින් මං කිව්වා ඒ ඇත්ත තමයි, මහත්යත් හරි තමයි කියලා. වෙන මොනවා කියන්නේද? ඇත්ත තමයි, ඒවත් හරි තමයි කියලා. ඉතින් ඒ විදිහට ඒ නඩුව බේරලා ආවා. ඉතින් ඒකෙන් දා අර තම තමුන්ගේ බැල්ම මිසක් වෙන කෙනෙක්ගේ වරදක් තීරණය කරන්න, වෙන කෙනෙක් මේ විදිහට බොරු කියනවා කියලා චෝදනා කරන වෙනුවට අන්න බලන්න තම තමුන් දිහා බලන්න, තම තමුන් ගන්න ක්‍රමවේදේ බලන්න, යන පාර බලන්න. ඒ පාරම තමයි අපිට අවසානයේ තීරණය කළ දෙන්නේ. එහෙම නැතුව බලාපොරොත්තු වෙන්න එපා. මේ අමුතු විදිහේ කටු පාරක ගිහිල්ලා අවසානයේ අමුතු විදිහේ සුරංගනා ලෝකයක් ගන්න පුළුවන් වෙයි කියලා එහෙම බලාපොරොත්තුවක් තියාගන්න එපා. ඒ වෙනුවට නැවත නැවත අර සම්පජානකාරී වෙන්න තමයි තියෙන්නේ. සම්පජාන මුසාවාදෙට පිළිතුර විදිහට තියෙන්නේ සම්පජානෙම තමයි. සම්පජානකාරී හෝති. මේ විදිහට නැවත නැවත සීකල්පනාවෙන් දනිමින් දකිමින් ඉඳලා බලන්න අදම ගානේ කොච්චර කොයි කොයි අවස්ථාවලද බොරු කියවෙන්නේ කියලාවත්. ඒ විදිහ අවස්ථා ගැන තියෙනවනේ සමහර කෙනෙක්ට. ඔන්න මොනවා හරි අපි කියන්නේ කොහමද, මොනවා හරි බිත්තියකට හේතු කළ චෝදනාවක් වගේ සිද්ධ කරොත් ඔන්න දසදහස් ගණනක් බොරු කියවෙනවා. සම්පූර්ණ වෙනස්ම අමුතුම විදිහේ අර්ථ දැක්වීමක් ඉදිරිපත් කළා. නෑ ඕම නෙමෙයි මෙහෙමයි මේක සිද්ධ වුණේ කියලා සම්පූර්ණ වෙනම ලෝකයක් මවලා පෙන්නුම් කරන්නත් පුළුවන්. අන්න මොකද වුනේ, අර හදිස්සියේ කලබලයකට, වෙහෙසකට, පීඩාවකට ලක් වුණා. නැත්තම් නිකන් සාමාන්‍යයෙන් කෙනෙක් චෝදනාවක් කරා. අන්න ඒ වගේ අවස්ථාවක නොදැනීම අපිට ඒ විදිහේ දේවල් කියවෙනවා. මොකද හේතුව අර මගේ ආරක්ෂාවනේ තනන්නේ. මගේ ආරක්ෂාව සලස ගන්න තමයි උත්සාහය. මට මේ විදිහේ චෝදනාවක්, මට මේ විදිහේ ගැරහීමක් එන්න බෑ කියන උත්සාහය තියෙනවා. අන්න ඒ වගේ වෙලාවක මොකද කරන්නේ, මේ යථාර්ථය ප්‍රතික්ෂේප කරන ගානට අපි කියන්නේ අර මේ රියැලිටි එක ප්‍රතික්ෂේප කරනවා. එහෙම නැත්නම් අර නිකන් මෙහෙම දෙයක් උනේ නැහැ, මෙහෙමයි මේ දේ සිද්ධ උනේ කියලා අර සිදුවීම සම්පූර්ණ වෙනස් කරලා පෙන්වන්න පුළුවන්. මේ රියැලිටි එක සම්පූර්ණ කනපිට හරවලා පෙන්වන්න පුළුවන්. අන්න එතකොට අන්න මොකද වෙන්නේ, මේ හදිස්සි අවස්ථාවක්, හදිස්සි අනතුරක්, ඒ විදිහ දෙයක් අන්න සිද්ධ කරා. සිද්ධ කරාට පස්සේ අන්න මේ අමූතු ලෝකයක් මවලා පෙන්නනවා. අමූතු දෙයක්, මෙහෙම දෙයක් කියලා මෙනගෙන හැර දක්කලා පෙන්නනවා. ඉතින් කාටද මේ බොරු කරන්නේ, කාවද මේ රවට්ටන්න හදන්නේ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මේ ලෝකය රවට්ටන්න පුළුවන්ද, මේ මිනිස්සු රවට්ටන්න පුළුවන්ද, මේ සමාජය රවට්ටන්න පුළුවන්ද? දැන් අර පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා මේ එයාගේ තියුණ බලාපොරොත්තුවක් මේ තවදුරටත් නැහැ. අපි හිතමු ප්‍රේම සම්බන්ධයක් වගේ එකක් නම්, එහෙම නැත්නම් කසාදයක් වගේ එකක් නම්, දැන් මේ ලෙඩක් මැරිලා ඉන්නේ ස්වාමීන් වහන්ස, මේක මැරිලා ඉන්නේ, දැන් මේකට ඔක්සිජන් දුන්නට වැඩක් නැහැ. හැබැයි තාමත් ඉතින් අර මැරිලා වගේ තියාගෙන ඉන්නවා, මලකුණ තියාගෙන ඉන්නවා, පණ තියනවා වගේ තියාගෙන ඉන්නවා. හැබැයි මේ බොරුවක් කරන්නේ මං හොඳටම දන්නවා. තවදුරටත් මේක මට අදාළ නැහැ, තවදුරටත් මේකට පණ දෙන්න බෑ. එතකොට මේ මලකුණ තියාගෙන පණ තියනවා වගේ මම රඟ දක්වමින් කල් ගෙවනවා කියලා තමුන්ගේ අත්දැකීමක් මෙතනත්තා ඉදිරිපත් කරනවා. හරියට නිකන් අර මලමිනියකට ඔක්සිජන් දෙමින් තියාගෙන ඉන්නවා වගේ, ඒ විදිහේ බොරුවක් කරනවා වගේ ඒ තත්ත්වයක් තමයි මා තුළ තියෙන්නේ. මොකක්ද ඒකට හේතුව? අන්නර වටපිටාවට මුණ දෙන්න බැරිකම, වටපිටාවට තමුන්ගේ ඒ ඇත්ත ස්වභාවය ප්‍රකාශ කරන්න බැරිකම කියලා ඔන්න ඒ විදිහ දෙයක් සඳහන් කරනවා. ඉතින් මට දුනේ ආ මහත්යත් බැලුවාම අර ජැක්සන් ඇන්තනි වගේ තමයිනේ. ආ ඒ වගේ තමයි මේ රංගනයක් ඉදිරිපත් කරනවා. මේ විදිහට මේ මල ලෙඩෙක් ඔක්සිජන් දීදී තියාගෙන ඉන්නවා. මොකද හේතුව? අර ලෝකෙන් එන ප්‍රතිවිරෝධය, ඒ ලෝකෙන් එන නිග්‍රහය, මේ විදිහ දෙයක් දරා ගන්න අමාරුයි. මේ විදිහ දෙයක් අන්න බේර ගන්න අමාරුයි. ඒ විදිහ දෙයකට මුහුණ දෙන්න අමාරුයි. ඉතින් නැවත නැවත අර තමුංගම රවට්ට ගනිමින්, තමුංගම පටලව ගනිමින් කල් ගෙවනවා. ඉතින් මේ විදිහ දෙයක් තමයි මේ ක්‍රියාවලිය. ඒතරේ මේ විදිහේ දෙයක් තම තමුන්ටම තමයි හොයලා බලන්න වෙන්නේ. වෙන කෙනෙක් තීරණය කළා, වෙන කෙනෙක් ඔයා බොරුවක් කිව්වා නේද කියලා කියන එක එච්චරම අදාළ නැහැ. මොකද හේතුව? ඒක අපිට යම්කිසි විදිහක තීරණය කරන්න අමාරුයි. අර පහුගිය දවසක මොකක් හරි කතාවකද කොයිද, සෙන් කතාවකද කොයිද තියුණා, මේ කොහොමද වෙන කෙනෙක් බොරු කියන බව අපි නිර්ණය කරන්නේ, නැත්නම් කොහොමද වෙන කෙනෙක්ගේ බොරුවක් අපි හඳුනාගන්නේ කියලා ඔන්න විදිහේ ක්‍රමවේදයක්. එතකොට මේකේ කියනවා මේ අලුත් උපක්‍රම ගොඩාක් තියෙනවා. මේ මොකක්ද ඔය මොන ග්‍රෑම්ද කියල ජාතියක් තියෙනවා. ඊට පස්සේ තව තව විවිධ ක්‍රමවේද තියෙනවා. යන්තර සූත්‍ර හදලා තියෙනවා, මේ බොරු අල්ලන යන්තර සූත්‍ර. හැබැයි වැඩේ කියන්නේ මේ යන්තර එකක්වත් නිරවද්‍යතාවය 100%ක් නෑ. මේ යන්තර එකක්වත් තාම උසාවියකින් පිළිගන්න මට්ටමට ඇවිල්ලා නෑ කියලා මේ විදිහට සඳහන් කළා. කියනවා මේ කෙනෙක් කොහොමද බොරුවක් කියපු බව අපි හොයන්නේ, කෙනෙක් බොරුවක් කියපු බව අපි දැනගන්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට අදහසක් ඉදිරිපත් කරනවා. එතකොට කියනවා කෙනෙක් බොරු කියනවා වෙන්න පුළුවන්, හැබැයි අපි ඒක බොරුවක්ද කියලා හගිස්සෝලා පරික්ෂා කළා, එයාට චෝදනා කරන්න ගියාට අපිට දැනගන්න බැහැ මේ දේ ඇත්තද බොරුද කියලා. ඒ විදිහේ දැඟලිල්ලකින් බොරුවක් කියලා හොයාගන්න අමාරුයි, බොරුව අඳුනගන්න අමාරුයි. අර ගැට්ටණයකට ගිහිලා තමයි නතර වෙන්නේ. ඒ වෙනුවට බොරුවක් අඳුනන ක්‍රමවේදේ තමයි ඔබ තුළ තියෙන සත්‍යතාවයට බැසගන්න. එහෙම නැත්නම් මේ බොරුව හගිස්සවන්න යන්නේ නැතුව පොඩ්ඩක් අර සීට් එකේ පොඩ්ඩක් පිටිපසට හේත් වෙලා විවේකීව බලාගෙන ඉන්න. ඔබ තුළ තියෙන සත්‍ය ධර්මයට බැසගන්න කියලා සඳහන් කරනවා. අන්න මොකද වෙන්නේ, මේ බොරුව හොයන්න යන්නේ නැහැ. ඒ වෙනුවට මේ තැනැත්තා මේ තැනැත්තාගේ හිතේ විවේකේ පවත්වාගෙන ඉන්නවා. ඉන්නකොට මොකද වෙන්නේ, අන්න නොදැනීම දවසක මේ බොරුවේ රෙදිපිලි ගැලවිලා බිමට වැටෙනවා. ඒ වෙනකම් පොඩ්ඩක් ඉන්න තමයි බැරි. ඒ වෙනකම් පොඩ්ඩක් ඉඳියා නම් අපිට තේරෙනවා අපි මේ හදිස්සි වෙලා දඟලන්න ඕනේ නැහැ. ඒ වෙනුවට පොඩ්ඩක් විවේකීව පොඩ්ඩක් අර සීට් එක පිටිපස්සට හේත්තු වෙලා පොඩ්ඩක් බලාගෙන ඉඳියොත් ඉබේම බොරුවේ සලුපිලි ගැලවිලා වැටෙනවා. ඒක සඳහා යම්කිසි කාලයක් දිය යුතුයි. කාලයක් ඉවසගෙන බලාගෙන ඉතිය යුතුයි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අන්න කෙනෙක් තීරණය කරන්න යන්න එපා එක පාට. ඒ වෙනුවට කෙටි කාලයකදී නෙමෙයි දිග කාලයකදී තීරණය කරන්න. අර විදියට මෝඩකමකින් නෙමෙයි ප්‍රඥාවකින් තීරණය කරන්න. මේ විදියට මේ දුරින් නෙමෙයි ළඟින් ආශ්‍රය කරලා තීරණය කරන්න. ওই විදියට අවස්ථා කිහිපයක් ගැන හැර දක්වනවා. ඒ කියන්නේ නිකන් එක දවසෙන් මේ තරම් තව තීරණය කරන්න යන්න එපා. ඒ වෙනුවට සති ගණන් මාස ගණන් ඔහෙ එයාට දෙන්න එයාගේ ඉඩකඩ දෙනකොට තේරෙනවා මේ වගේ චර්යාවක් තමයි මෙයා ගත කරන්නේ. ඊට පස්සේ අපි හිතමු මෝඩකමකින් නිකන් වික්ෂිප්ත හිතකින් නැතුව හොඳ අවදි හිතකින් මේ තැනැත්ත එක ගනුදෙනු කරනවා. අන්න එතකොටත් තේරෙනවා මෙයා මේ කොයි විදිහේ කටයුත්තක්ද සිද්ධ කරන්නේ. අර විදිහට ඈතින් නෙමෙයි ඉඳලා හිටලා නෙමෙයි නිතර නිතර ගනුදෙනු කරනවා. අන්න නිතර නිතර ගනුදෙනු කරනකොටත් අන්න මේ පුද්ගලයාගේ ඇත්ත ගුණ ධර්ම බොරු ගුණ ධර්ම මොනවද කියලා හොයා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අද කාලේ වුණත් ඔය යම් කිසි කෙනෙක් අර අපි ගනුදෙනු නොකරන නිසාම තමයි අපි එයාගේ යථා ස්වභාවය දන්නේ නැත්තේ. සමහර විට අපි එයාව ප්‍රතික්ෂේප කරන්නේ මේ කනම් මහ වැඩක් නැති එකෙක් කියලා. සමහර විට ඒ තැනැත්තගේ යථා ස්වභාවය දන්නේ නැති ඉඳා. එහෙ නැත්නම් සමහර විට අපි එයාට ප්‍රේම කරන්නේ මේ තැනැත්තා තමයි හොඳම එක්කෙනා කියලා. මොකද එයාගේ යථා ස්වභාවය අපි දන්නේ නැති ඉඳා. නමුත් අර විදිහට දීර්ඝ කාලයක් ළඟින් ඉඳන් නුවණින් මෙනෙහි කරමින් පරීක්ෂා කරොත් ආශ්‍රය කරොත් අන්න මොකද වෙන්නේ, ටික කාලෙකින්ම තේරෙනවා මේ මොන වගේ පුද්ගලයෙක්ද, ගුණධර්ම ඇති කෙනෙක්ද නැති කෙනෙක්ද, මේ විදිහට වංචනිකයෙක්ද කියලා හොයාගන්න පුළුවන්. දැන් සාමාන්‍ය අද කාලේ පැවිද්දෝ විදිහට, පැවිද්දෝ කියන්නේ මේ ශාසනයම නොවේ, ඕනම ශාසනයක විවිධ පූජකයෝ විදිහට ඉන්නවනේ පිරිස්. එතකොට මේ පූජකයෝ ඉන්නේ නිකං අර නිකං මොකද්ද මෛත්‍රියේ කරුණාව පතුරවගෙන මේ විදිහට ලෝකේටම ಗುಣ යහපත බෙදාගෙන එහෙම තමයි ඉන්නේ. එතකොට ඒගොල්ලෝ යම්කිසි විදියක අපි කියන්නේ මොකද්ද අර පූජක ලෝගුවෙන් මේ තමුන්ගේ යථාර්ථය වහගෙන ඉන්නවා. එතකොට මේ වගේ කෙනෙක් අර දුරින් බැලුවාම බොහොම ಗುಣධර්ම සපිරි මේ විදිහට යහපතම සලසන කෙනෙක් කියලා පෙනුනට අන්න සමහර විට අර ලෝගුව අර පූජක ලෝගුව කියලා වහම ඒක ඇතුලේ ඉන්නේ නිර්වත් මිනිසෙක් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ ස්වභාවයක් මේ ලෝගුව යටින් තියෙන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහේ ලෝකෙක තමයි අපි මේ ජීවත් වෙන්නේ. අන්න සමහර විට ඔය බා පොඩි දරුවෝගේ අපචාර වගේ දේවල් මේ පන්සල් පල්ලි ආශ්‍රිතව කොතෙකුත් සිද්ධ වෙනවා. මොකක්ද හේතුව? අන්න මේ ලෝකුවෙන් වැහිලා තියෙන. එතකොට මිනිස්සු සැක කරන්නේ නැහැ මේ විශ්වාසයෙන් තමුන්ගේ දරුවෝ පොඩි දරුවෝ ඒ වගේ තැන්වලට යොමු කරනවා. මොකද හේතුව? අර බොහොම බාහිර ආටෝපයක් පෙන්වෙනවා. අන්තිමට නමුත් බැලුවොත් අන්න මොකද වෙලා තියෙන්නේ? අන්තිමට අම්මට පොඩි දරුවාව ඉස්පිරිතාලේ අරන් යන්න වෙලා තියෙනවා. අන්න දොස්තර මහත්තයා කියනවා පස්ස පැතර මැහුම් දාන්න වෙලා. මැහුම් දාන්න වෙලා මේ කොල්ලගේ. මොකද හේතුව? මෙන්න වැඩි. මෙන්න ලෝගුවෙන් වැහිලා තිබුණාට මොකද? ඇතුළත නිරුවත් මිනිසෙක්. ඒ විදිහේ ලෝකෙක, ඒ විදිහේ සමාජයක ජීවත් වෙන්නේ අපි. ඒ වගේ සමාජයක ජීවත් වෙනකොට අර නිකන් ඈතින් නම් බොහොම ආකර්ෂණයක් පේන්න පුළුවන්. නමුත් ගනුදෙනු කරලම බලන්න ඕනි. ගනුදෙනු නොකරන තාක්කල් අරයාගේ යථා ස්වභාවය පේන්නෙත් නැහැ. ගනුදෙනු කරපු දවසට, විවෘත වෙච්ච දවසට තේරෙනවා මේ ලෝගුව යටින් ඉන්දියාට මොකද නිර්වත් මිනිසෙක් ඉන්නේ. එහෙම නැත්නම් අර විදිහේ ගුණධර්ම නැති කෙනෙක් ඉන්නේ කියලා දැන හඳුන ගන්න පුළුවන්. ඉතින් එන්නේ වගේ මේ යම් විදියක කාලෙත් එක්ක තමයි මේ ඇත්ත නැත්ත හෙළි වෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේට අර මොකක්ද අර මර්ඩර් චෝදනා පාව ඇවිල්ලා තියෙනවනේ, රේප් කළා මේ මරලා දැම්මා කියලා වගේ චෝදනා පාව ඇවිල්ලා තියෙනවනේ. ඒ විදිහේ දේවල් අහම ආනන්ද හාමුදුරුවෝ කියන අම්මෝ ස්වාමීනි මේ මිනිස්සු කියන ඒවා අපි යන් යන්න අපි යන් අර සුන්දරිකා පරිබ්‍රාජිකාවද කොහෙද ඒ තැනැත්තිගේ කතාවේදී මේ මිනිහ හම්බෙන්නේ මේ ජේතවනාරාමයේ අසලද කොහෙද ඔන්න ඔය විදිහේ තැනකට දාලා තියෙනවා මේ අහු කරන අදහසින්ම. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා නෑ ආනන්ද අපි පොඩ ඉවසගෙන ඉමු ඉවසගෙන ඉමු. මොකද මේක තව ටික දවසයි තියෙන්නේ. මේක තීරණයක් වුණාම තමයි අපි වෙන තැනකට යන්න ඕනේ. ඒ තාම ආනන්ද හාමුදුරන්ට ඉවසන්න බෑ. ආනන්ද හාමුදුරු කියනවා මේ මිනිස්සු චෝදනා කරනවා ස්වාමීනි මේ වගේ වචන අහන්න හොඳ නැහැ අපි යන් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා එතනදිත් අලුත් තැනදිත් ඒ විදිහේ චෝදනාවක් ආවොත් එතකොට මොකද්ද කරන්නේ ආනන්ද කියලා ඇහුවාම ඔන්න ආනන්ද හාමුදුරන්ටත් වැඩේ තේරෙනවා. ඉතින් ඊට පස්සේ සතියක් දෙකක් ওই විදිහට කල් ගෙවනකොට අනේ ඒ චෝදනා එල්ල කරපු සමාජෙම අන්න මේ අනිත් පැත්තට ඇත්ත තේරුම් අරගෙන මේ විදිහේ නිවැරදි භාවයක් තේරුම් අරගන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මේ එකපාර්ට කලබල වෙන්නේ නැතුව බොහොම විවේකයෙන් ඉන්නවා, මේ චෝදනාව දරාගෙන ඉන්නවා. අන්න මේ සත්‍ය කියන දේ හෙළි වෙනකන් පොඩ්ඩක් ඉවසගෙන දරාගෙන ඉන්නවා. ඉතින් එන්නේ විදිහේ ක්‍රමවේදකින් ඇත්තටම පුළුවනි කවුද ගුණගරුක කෙනා, කවුද අර විදිහට මේ ලෝගුවෙන් වැහිලා ඉන්න කෙන දුෂ්ට කෙනා කියලා අඳුනගන්න. ඉතින් ඒ විදිහේ කාලයත් එක්ක යම් කිසි පරීක්ෂාවක් තියෙනවා. ඒක නිසාමද කොහෙදෝ භාග්‍යතුන් වහන්සේ ඔය රාහුල පුංචි හාමුදුරන්ට දේශනා කරන සූත්‍ර දේශනාවක කියනවා මේ සම්පජාන මුසාවාද, එහෙම නැත්නම් මේ මුසාවාද බිඳීමේ ලැජ්ජා නැති ශ්‍රමණයෙක් ඉන්නවද? ඒ විදිහේ ශ්‍රමණයෙක් ඉන්නවද? ඒ විදිහේ තාපසෙක් ඉන්නවද? ඒ විදිහේ පූජකයෙක් ඉන්නවද? ඒ තැනැත්තාගේ ශ්‍රමණ භාවය අල්පයි රාහුල කියලා ඔන්න කියනවා. ඊට පස්සේ කියනවා ආපහු කියනවා මුසාවාද බිනීමේ ලැජ්ජා නැති මේ විදිහේ ශ්‍රමණයෙක් ඉන්නවද? ඒ තැනැත්තාගේ ශ්‍රමණ භාවය බැහැර කරලා තියෙන්නේ රාහුල කියලා ඔන්නත් නැවතත් කියනවා. ආපහු අරකම කියලා කියනවා ඒ විදිහ කෙනෙක් ඉන්නවාද? ඒ තැනැත්තගේ ශ්‍රමණ භාවය රික්තයි රාහුල. ආපහු නැවතත් ඒ විදිහ ප්‍රකාශයක් කළ කියනවා ඒ විදිහ කෙනෙක් ඉන්නවාද? රාහුල ඒ තැනැත්තගේ ශ්‍රමණ භාවය යටිකුරු කරලා තියෙනවා, අර විදිහට භාජනයේ කණපිට හරවලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න විදිහට නැවත නැවත ප්‍රකාශ කරන්නේ මොකක්ද? අන්න මේ විදිහේ විවේකයක් සහිතව මේ විදිහේ කාලෙට ඉඳ දීලා ඉඳලා බලන්න. එතකොට මේ නිර්වත පේනවා, එතකොට මේ යථාර්ථය පේනවා. මේ විදිහට ලෝගුවක් පොරෝගණ ඉන්දියට ඒක යට ඉන්නේ නිර්වත් මිනිසෙක් කියලා දැක ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම ගුණ ධර්මයක් තියෙනවා නම් ඒ දේ කාලය විසින් ඔප්පු කරાવી, කාලය විසින් ඒ දේ සිද්ධ කරાવી. අන්න මේ විදිහේ අදහසක් ඉදිරියෙන් තියාගෙන කරගෙන යන්න ඕනි. දැන් සමහර වෙලාවට අද කාලේ දැන් ආගම කියන නාමයෙන්ම මුලාවක් නේ තියෙන්නේ. මේ සරබලධාරී දෙවි කෙනෙක් ගැන කියනවා. මේ විදිහේ මේ එක දෙවියයි ඉන්නේ. එයා ඕල් පවර්ෆුල්. ඕල් ගුඩ් ඔය විදිහට තමයි සඳහන් කරන්නේ. මේ මේ අසර බලධාරී අපේ හිතානුකම්පාවම අපේ යහපතම බලන දෙවි කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා. එතකොට පහුගිය දවසක ඔය අද කාලේ ඉන්න හොඳ අපි කියන්නේ හොඳ සිතුවිලි නැත්තම් thinking රටාවක් තියෙන විද්‍යාඥයෙක්. ඒතනත්තගෙන් අහනවා ඔබ දෙවියෝ පිළිබඳ විශ්වාස කරනවාද කියලා. එතකොට දැන් මේ දෙවියෝ කියන විශ්වාසෙකින් තියෙන ආගම් ගණනාවක් තියෙනවනේ. මේ ප්‍රධාන ආගම් තුනම අන්න එකම දෙවියෝනේ ඔය. එකම දෙවියෝ තමයි ඒගොල්ලෝ ගහමරා ගත්තට මොකද? ඉතින් ඒ දෙවියෝ පිළිබඳ අදහසක් අන්න අර විදිහට යුදෙව් ආගමේ තියෙනවා. එහෙම නැත්නම් මුස්ලිම් කට්ටිය අතර ඉස්ලාම් ආගමේ තියෙනවා. එහෙමත් නැත්නම් අර විදිහට කතෝලික දහම තුලත් තියෙනවා. එතකොට මේ විද්‍යාඥයා මේ හොඳ තාර්කික අදහසක් ඉදිරිපත් කරනවා. එයා කියනවා මේ මම මේ එක දහමක් කොටු කරලා කියන්නේ නැහැ. මේ බයිබලයේ ගත්තත් මේ යුදෙව්වන්ගේ ඒ ධර්මයේ ගත්තත් කුරානයේ ගත්තත් මේ කොහෙත් සඳහන් වෙනවා මේ දෙවියෝ පිළිබඳ සලකුණු කීපයක්. එකක් තමයි මේ දෙවියෝ ඕල් පවර්ෆුල්. මේ දෙවියා සර්ව බලධාරී. ඊළඟට මේ දෙවියා ඕල් ගුඩ්. මෙන්න මේ විදිහේ ස්වභාවයක් තමයි මේ දෙවියාගේ තියෙන්නේ. මෙයා සර්ව බලධාරී. මෙයා සියල්ලන්ගේ යහපත අපේක්ෂා කරන කෙනෙක් වගේ අදහසක් මේ හැම එකේම සඳහන් වෙනවා. නමුත් මම මේ අද කාලේ මේ ලෝකෙ දිහා බලනවා. දැන් මේතනත කියන්නේ මේ අද කාලේ ලෝකෙ දිහා මම බලනවා. මට පේනවා මේ යුද්ධ නිසා මේ අහිංසක මිනිස්සු දසදහස් ගණන් ඝාතනය වෙනවා. දැන් මේ දවස්වල යන යුද්ධේ වගේ ඝාතනය වෙනවා. බල අරගලයක් තමයි යන්නේ. හැබැයි ඒකට අහු වෙලා තියෙන්නේ කොහෙද අර අහිංසක මිනිස්සු? අර කාන්තාව, දරුවෝ, වයසක ඇත්තෝ ඒගොල්ලෝ තමයි අහු වෙලා තියෙන්නේ මේ කොහෙදෝ ඉන්න ජාතීන්ගේ අරගලයකට. කොහෙදෝ ඉන්න ජාතීන්ගේ බල උපක්‍රමවලට. එතන මේ විදිහේ යුද්ධ මම දකිනවා. මේ විදිහේ භූමිකම්පා, ගං වතුර, නායෑම් වගේ දේවල් මම දකිනවා. මිලියන ගණන්, 20-30,000 ගණන් මිනිස්සු මේ විදිහට විනාශ වෙලා යනවා මම දකිනවා. මෙහෙම දැක්කහම මට හිතෙන දේ තමයි මේ දෙවියෝ පිළිබඳ ඉදිරිපත් කරන අදහස් දෙකම එකවර සත්‍ය වෙන්න බෑ. එක්කෝ මේ දෙවියා ඕල් පවර්ෆුල් නෑ. මෙයා සර්ව බලධාරී නෙමෙයි. මෙයාට තියෙනවා පාලනය කරගත නොහැකි කොටසක්. එහෙම නැත්නම් මෙයා ඕල් ගුඩ් නෑ. එක්කෝ මේ දෙවියා නිකන් අර නිකන් සාතන්ගේ ස්වභාවෙත් පොඩ්ඩක් කලවම් වෙච්ච දෙයියෙක්. මෙයා යහපතම බලන දෙයියෙක් නෙමෙයි. හිටපු ගමන් අර නිකන් මේ සාතන්ගේ ස්වභාවිකුත් මේ දෙයියාගේ කලවම් වෙලා එනවා. ඔන්න ඔහොම තමයි මට හිතෙන්නේ මේ අදහස් දෙකම එකවර සත්‍ය වෙන්න බෑ. එක්කෝ මේ දෙයියා ඕල් පවර්ෆුල් නෑ, එක්කෝ මේ දෙයියා ඕල් ගුඩ් නෑ. ඔය දෙකම මේ දෙයියා ඕල් පවර්ෆුල් ඕල් ගුඩ් කියලා කියන්න බෑ කියලා අන්න මේ තැනත්තා දෙකම එකවර සත්‍ය වෙන්න විදියක් නෑ කියලා බොහොම තර්කානුකූලව ඉදිරිපත් කරනවා. හරියට නිකන් අර බුරිදත්ත ජාතකේ ඒ බෝසතාණන් වහන්සේ කියන්නේ මොකද්ද? මේකා මේ මැවුම්කාරයෙක් කියලා නම් මුට කියන්න වටින්නේ නෑ. මුට කියන්න වටින්නේ විනාශකයෙක් කියලා තමයි. විනාශකයෙක් කියලා තමයි කියන්න වෙන්නේ. මොකද මැව්ව මව මැවපු පාර මවපු තාක් මවලා තියෙන දුකක්, වෙහසක්, පීඩාවක්, මේ විදියට මරණයක්. ඉතින් ඒ විදිහේ දෙයක් මවපු කෙනෙක් කොහොමද අපි මේ විදියට ඕල් ගුඩ් කියන්නේ? එහෙම නැත්නම් ඕල් පවර්ෆුල් කියන්නේ. ඒ වෙනුවට එහෙනම් පොඩ්ඩක් මේකේ විනාශකයෙක් වගේ ගතියකුත් මේක තුල තියෙනවා කියලා අන්න බුරිදත්ත ජාතකයේ ඒ බෝධිසත්ව අවදීදී යම් කිසි විදියක අදහසක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ දෙවියෝ පිළිබඳ මතවාදේ උනත් අන්න මේ ඇත්තක්ද බොරුවක්ද කියන ප්‍රශ්නේ අද ලෝකේ වැඩි වැඩියෙන් කතා වෙනවා. සමහරු වැඩි වැඩියෙන් දෙවියෝ පිළිගන්න යද්දි තව සමහරු කොහොමද ඉතින් දැන් මෙහෙම එකක් මේ වගේ ලෝකෙක මේ වගේ නූතන ලෝකෙක අපි කොහොමද මේ වගේ දෙයක් පිළිගන්නේ කියලා ඔන්න ප්‍රශ්න කරන ස්වභාවයකට පවා එන්න පටන් ගන්නවා. අනේ එතකොට මේ ආගම විදිහට තියෙන්නේත් වැඩි හරියක් බොරුවම තමයි බැලුවාම. බොරුවම තමයි. දැන් බෞද්ධයන්ටත් වෙලා තියෙන වැඩි හරියක් ඒකනේ. බෞද්ධයන්ටත් මොකද්ද මේ ආගම කියලා පෙන්නලා තියෙන්නේ? ආගම කියලා පෙන්නලා තියෙන්නේ මේ විකුණන්න පුළුවන් ටික තමයි. විකුණන්න පුළුවන් ටික තමයි. මෙන්න මේ ධාතු වන්දනා කියලා ඔන්න ධාතු අරගෙන වන්දනා කරෝගෙන යනවා පෝලිං තියෙනවා කිලෝමීටර් ගණන් දිගට ධාතු වන්දනා නැත්තං අර පූජා මේ පූජා කියලා ඔන්න පවත්වනවා. ඔක්කොම සල්ලි හම්බ කරගන්න පුළුවන් ක්‍රමවේද තමයි ඒවා. ඒවා තමයි පෙන්නලා තියෙන්නේ, බොරුවම තමයි රජ කළා තියෙන්නේ. කටින පින්කම් දැන් ඉස්සරහට එනවනේ. කටින පින්කමක් කියන්නේ මොකද්ද? අන්න මේ පන්සලේ නඩත්තුව අවුරුද්දට ගතමන් එක උපය ගන්න අවස්ථාව තමයි ඔය තියෙන්නේ. ඒක කොහොම කොමාරි උපරිමෙන් කළා, කොමාරි කළා ඉතුරු කාලේ යැපෙන්න ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ පින් කැටේ පුරව ගන්න ඕනේ. නෑ මේ මේ පද්ධතිය දුවන්න එපැයි. පද්ධතිය දුවන්න එපැයි, මේ වැඩේ වෙන්න එපැයි. මේක නඩත්තු වෙන්න එපැයි. ඒකින්ද මේ ආගම නාමෙන් හරි අන්නේ යම් කිසි විදියක බොරුවක් රජ කරනවා. අර ඒකනේ අර අර මොකක්ද හරි ඉස්සර ඔය අමීර් ඛාන්ගේ ෆිල්ම් එකක් දුන්නා පීකේ. පීකේ යන්නේ ඒකේ පෙන්නනවා මේ ආගම කියලා පෙන්නන බොරුව මේ ඉන්දියාවේ කතා කරන්නේ. මොකද කරන්නේ අර ගලක් මේ තියලා කැම්පස් එකක් ගාවින් මේ හොඳ උසස් අධ්‍යාපනය ලබන ඉංජිනේරින් ඉගෙන ගන්න දරුවෝ ඉන්න කැම්පස් එකක් ගාවින් ගලක් තියලා ඒ ගලේ පොඩ්ඩක් අරුගේ කටේ තියුණ බුලත් විටෙම බුලත් කෙල ටිකක් අරගෙන අර ගලේ පොඩි නිකන් මොකද්දෝ එකක් අඳිනවා. අන්න රතු පාටිනුත් පොඩි සලකුණක් කරන අර බුලත් පිටෙන් මේ විදිහේ මොකද්දෝ සලකුණක් දානවා. දාලා ඔන්න අපි පැත්තට එලා බලාවිමු කියලා ඉන්නකොට ඔන්න බලනකොට එක එක් ඇවිල්ලා අනේ අද දවසේ තියෙනවා මේ විභාගයක් අනේ දෙයියනේ මාව කොහොම හරි පාස් කරලා දෙන්න කියලා අරකට පඳුරකුත් දාලා වැඳලා යනවා. ඒ දැක්කහම තව එකෙක් එනවා. ඔවුන් බලනකොට අන්තිමට පේලියක් ඇවිල්ලා අරකට පඳුරු දාලා ආශිර්වාද අරන් යන්න. විභාගය හොඳටම පාඩම් කරපු නැති එකෙක් ඇවිල්ලා බිම දිගේ බඩ ගාලා වැඳලා අන්න ආශිර්වාද අරගෙන යනවා. ඒ මොකද ඌ පාඩම් කළාම නෑ. ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් තමයි රජ කරන්නේ. මුදලක් හරි හම්බ කරගන්න මේ විදියට යම් කිසි දෙයක් උපය ගන්න ක්‍රමවේදයක් විදියට තමයි මේ ආගමත් වැඩි වැඩියෙන් විකිණෙන්නේ. නමුත් ඇත්තටම බුදුරජාණන් වහන්සේ කියපු නියම පණිවිඩය අපි දන්නවා නම් ඒක තුළ ඊට වැඩිය බොහෝ ගැඹුරක් ඒ තුළ විකුණන්න හැකියාවක් නෙමෙයි තියෙන්නේ. ඒ වෙනුවට මෙන්න මේ පැවැත්ම වෙනුවට නැවැත්මක් තමයි ඒ තුළ වැඩි වැඩියෙන් තියෙන්නේ. ඉතින් මේ විදිහේ ස්වභාවයක් ටිකෙන් ටික අපි අපිට පින් තියනවා නම් දැන හඳුන ගන්න පුළුවන් වෙයි. ගොඩ දෙනෙක් බොහෝ දෙනෙක් බහුතරයක් අර විදිහේ බොරුව පිටිපස්සෙන් යනවා තමයි. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් ඒ ඇත්තොන්ගේ අපි කියන්නේ මොකද්ද පින තමයි. දැන් පහුගිය දවසකත් කෙනෙක් ඇවිල්ලා අහනවා මේ එක එක්කෙනා එක එක විදිහේ අදහස් කියනවා, එක එක විදිහේ ප්‍රතිපදා කියනවා. කොහොමද ආඳුරනේ මේක තේරුම් ගන්නේ? මේ කෝක හරිද කියලා තේරුම් ගන්නේ කොහොමද කියලා එතනත් අහනවා. ඉතින් ඇත්තටම කෝක හරිද කියලා තේරුම් ගන්න ඉඩයක් නැහැ නේ. දැන් මොකෝ මම කියන්නේ මේ මේක හරි කියලා. මම කෝවා ඒක තමයි වැඩේ. හැමෝම එක එකව කියනවා. මමත් මොකද්ද ඔය එකක් කියනවා. ඉතින් මහත්යාගේ ශක්තිය තමයි. මහත්යාගේ ශක්තිය තමයි. ඉතින් වැරදි තැනක් ඇල්ලුවොත් ඉතින් කල්ප ගානකට ගොඩේ එමුකුත් නැහැ. ඉතින් ඒ විදිහේ අමුතු ස්වභාවයක් තියෙනවා. ගොඩ දෙනෙක් අර වගේ තැන්වලට තමයි අදින්නේ. බොරුවටම තමයි අදින්නේ. වැඩි වැඩියෙන් අර නිකන් පිට ආටෝප් එකට තමයි අඳින්නේ. නමුත් කලාතුරකින් කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේගේ නියම ධර්මය, නියම අදහස, මේ පැවැත්මක් වෙනුවට නැවැත්මක් පිළිබඳ කරන කතාව දැන හඳුන ගන්න හැකියාවක් ලබා ගනි. ඉතින් මේ විදිහ හැකියාවක් ගැන තමයි කතා කරන්නේ. ඒක ඉතින් සත්‍යම තමයි. සත්‍යම තමයි. තමුන් තුලත් සත්‍ය තියෙනවා නම් බාහිරෙත් සත්‍ය හොයාගන්න අපිට අමාරු වෙන එකක් නැහැ. තමන් සත්‍ය ධර්මයක පිහිටලා කටයුතු කරනවා නම් ආගම නාමයෙන් වුණත් සත්‍ය හොයාගන්න අපිට අමාරු වෙන එකක් නැහැ. ඒක නිසාම තමයි කියන්නේ මේ විදිහේ ප්‍රතිපදාවකට පුහුණුවකට අවශ්‍ය මූලිකම දේ තමයි තමන් තුළ යම් කිසි විදියක සත්‍ය භාවයක් ඇති කරගන්න. තමන් තුළ මේ විදිහේ විශ්වාසනීය භාවයක් ඇති කරගන්න. එතකොට බාහිර ලෝකෙන් අපිව රැවටෙන ස්වභාවයක් නැති වෙයි. ආගම කියලාත් අපිට වැරදි දෙයක් ඉදිරිපත් නොවෙයි. අන්න ඒ විදිහේ ගමනක් අපිට විවර වෙන්න පුළුවන්. මොකද හේතුව මේ තැනැත්තගේ පදනම හොඳයි. පදනම තමයි අන්න සත්‍ය භාවයක් සාරවිදියේ සත්‍යයක් මත පිහිටලා ඒ විදියේ ගුණධර්මයක් මත පිහිටලා කටයුතු කරනවා. එතකොට කවදාවත් තන බාහිරෙන් අනතුරක් එන්න විදිහක් නෑ අපිට. බාහිරෙන් අර විදියට වැරදි මාර්ගයකට අපි යොමු වෙන විදිහක් නෑ. තන්නි ක්‍රම තියෙන්නේ මේ ඇතුළත තමයි වැඩි තියෙන්නේ. ඇතුළත මේ විදියේ සත්‍ය භාවයක් ඇති කරගත්තොත් අන්න ඒ ස්වභාවය අපිව අනිත් මොන දෙයින් වුණත් ආරක්ෂා කරන සුළුයි. ඒකනේ ඔය මිත්තානිසංස සූත්‍රය එහෙම කියන්නේ. මේ අසත්පුරුෂයෝ ඉන්නවා. හැබැයි මේ තැනත් අසත්පුරුෂයන්ගේ බලපෑමට අහු වෙන්නේ නැහැ. අසත්පුරුෂයෝ නැමැති හුළඟට මේ තැනත්තා මේ මහා නුගරකක් වගේ මුහුණ දෙනවා. ඒකෙන් කම්පාවට පීඩණයට ලක් වෙන්නේ නැහැ. හේතු කාරණා මොකද්ද? තමුන්ගේ අර ගුණධර්මයක් පිහිටලා තියෙනවා. තමුන් ඒ විදිහේ ගුණධර්මයකින් යුතුව කටයුතු කරනවා. ඉතින් මේ විදිහ අදහසක් තමයි අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් තම තමුන්ටත් මෙන්න මේ විදිහේ මේ එක් ධර්මතාවයක් මේ ධර්මතාවය ගැන අවධානයක් දෙන්න, ඒක වැඩි වැඩියෙන් ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න. මොකද ඒක බිඳුනොත් අතනින් එහා බිඳෙන්න බැරි වෙන දෙයක් නැහැ, කරන්න බැරි වෙන පාප කර්මයක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේ විදිහේ ශක්තියක් තම තමුන් තුළ ජනිත කරගන්න අද දවසේ මේ කතා බහත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ අද දින අපිට ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒක නැවත නැවත මෙනෙහි කරන්න වටින ධර්ම දේශනාවක්. ඒ වෙනුවෙන් ගෞරවනීය ධම්මකසල ස්වාමීන් වහන්සේටත්, ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටත්, අප සියලු දෙනාටත් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට මෙම පින හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
ඕකාසු වන්දාමි බන්ති
සකේ හොන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං.
සාදු සාදු. ඕකාස කමාමි බන්ති
සුඛේ හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයිරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු.